طيب صعب. දෙදහස් විසි එක වසරේ හයවෙනි මාසේ විසි නවවෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා සම්පන්න එවගේම ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි, එහෙම අපි මතක් කරන්නේ ඇත්තටම අපි ධර්මය මුණ ගැසීම නිසා, බුද්ධෝත්පාද කාලයක ඉපදුණු නිසා මනුෂ්‍යයාගේ ඥානය අනන්තය කරා දියුණු කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. බුදු කෙනෙක් පහළ නොවුණු කාලයන් වලදී මිනිස්සු ලෝභ ද්වේෂ මෝහවල රැඳිලා ජීවත් වුණා. දන්නේ ලෝභ කරන්නයි ද්වේෂ කරන්නයි විතරයි, එන මොකෝවත් දන්නේ නැහැ. බුද්ධෝත්පාද කාලයක් නැති සමයේ මිනිස්සු. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේ උපතත් එක්ක තමයි ලෝභය ඉක්මවන්න, ද්වේෂය ඉක්මවන්න, මෝහය ඉක්මවන්න මඟ පෑදෙන්නේ. මේ ලෝභ ද්වේෂ මෝහ දුරු කරන්න මඟ පෑදෙන්නේ බුද්ධෝත්පාද කාල සමයක. මේ ලෝභ දේශ ඉක්මෝන එක පිනතුනේ තමා තුළින් ප්‍රහාණය කරන එක ලේසි පහසු දෙයක් නෙමේ. වැරදි දෘෂ්ටි, වැරදි සංකල්ප, වැරදි මතවාද අදහස් ගෝණි ගණන්, ටොන් ගණන් මිනිස්සුන් තුළ පවතිනවා. ඒ අතරින් තියෙන පළමුවෙනි වැරද්ද තමයි තමා කියලා හැඟීමක් ඉපදීම. මේක තමයි පළමු වැරද්ද ලෝකේ තියෙන පළමු වැරද්ද කුමක්ද කියලා හොත් දෙන්න පුළුවන් උත්තරේ තමයි මම කියලා හැඟෙන එක. මම කියලා කෙනෙක් අපේ දෘෂ්ටිමානයේ, චින්තන මානේ, ඉන්ද්‍රිය මානේ, ඒ කියන්නේ ඉන්ද්‍රියන්ට ආසන්නයෙන් පවතින එක. ඉතින් අපි හොයලා බලන්න ඕන පින්නතුනේ මම කියන්නේ කවුද කියලා. මම කියන්නේ කවුද කියලා. ඒ විදියට පිරික්සල බලාගෙන ගියාම ඉතින් බුදුවරු රහතන් වහන්සේලා ප්‍රකාශ කරලා තියෙනවා මම කියලා කෙනෙක් නෑ කියලා. ඒක අපි පිළිගන්න අවශ්‍ය නෑ. මොකද පිළිගැනීම් වලට සාසනේ ඉඩක් නැති නිසා. අපි කරන්න ඕන ගවේෂණය කරන්න ඕන මේක ඇත්තටම මමෙක් ඉන්නවද නැද්ද, ඉන්නවද නැද්ද. ඉන්නවා තියෙනවා කියලා අපි හදාගෙන තියෙනවා නම් ඒ තියෙන්නේ විද්‍යාවක්ද අවිද්‍යාවක්ද, ඇත්තක්ද බොරුවක්ද. එහෙම බලාගෙන යනකොට තමන්ට තේරෙයි තමන් මම කියලා හදාගෙන තියෙන්නේ දුක් විඳින්න හේතුවක්. සෑම මිනිස්සෙගේ මමත්වය දුක් විඳින්න හේතුවක් කියලා දන්නවනම් ඒ මිනිස්සයා ඒක එවලෙම වීසි කරලා දානවා, අත්හැරලා දානවා. පින තුනේ සර්පේ කතින් රැගෙන යන මිනිස්සෙක් මා දකින්නේ ඇත්තර එච්චර අන්තරුදායක තත්ත්වයක ඉන්නවා කියලා. කොටියෙක් හරි වලහෙක් හරි අතින් රැගෙන යන මිනිස්සෙක් මම දකින්නේ නැහැ විශාල අනතුරුදායක තත්ත්වයක ඉන්නවා කියලා. යම් මොහොතක යම් අනතුරක් වෙන්න පුළුවන්. නමුත් විශාල අනතුරුදායක තත්ත්වයක ඉන්නවා කියලා දකින්නේ නැහැ. හැබැයි මම දකිනවා පින්නතුනේ මමත්වේ රැගෙන යන මිනිස්සයා විශාල අනතුරුදායක තත්ත්වයක ඉන්නවා. ඒ අනතුරුදායක තත්ත්වය එයාට අවීචි මහා නරකයේ ඉඳලා අගනිට්ටා බ්‍රහ්ම ලෝකයේ දක්වා අතර කර්ම විපාකයක් වෙන්න පුළුවන්. ඒ නිසා සර්පයෙන් අතින්ගත් සර්පයෙක් අතින්ගත් මිනිසයාට වඩා මා අනතුරුදායක තත්ත්වයක් මමත්වයගත් මිනිසයා තුල දකිනවා. ඒකට හේතුව සියලු ගැටලු ප්‍රශ්න උපදින්නට මූල සාධකයේ මමත්වය. මමත්වයේ හටගත් තැනින් ජාතිවාද හටගන්නවා, ආගම්වාද හටගන්නවා, පුජ්‍යලවාද හටගන්නවා. මොනවද හටගන්නේ නැති වාද? සියලු වාද හටගන්නේ මමත්වයේ පදනම්. ඒක බෞද්ධයන්ට විතරක් නෙමේ මමත්වය අබෞද්ධයන්ටද තියෙනවා. සත්වයන්ටද මමත්වය තියෙනවා. ඒ මමත්වයේ හැදුනේ කොහොමද? කවුරුවත් හදලා දුන්නේ නැහැ පින්තුනේ. ඒක මේ ස්වභාව ධර්මයේ තුල හැදුනා. ඒ හැදිච්ච දේ තුල පැවැත්මක් තිබුණා. ඒක ස්වභාව ධර්මයේ තුල හැදිච්ච දෙයක් පින්තුනේ. ඒ හැදීම තුල පැවැත්ම තියෙනවා. එතකොට පැවැත්ම සැකසෙන්නේ ඒ මමත්වයේ තුල තමයි පින්නතුනේ. දැන් ජීවිතේ මනස උසස් කොට දියුණු කළා වඩාත් සැනසිලිදායක මනසක් අපේක්ෂා කරන මිනිස්සෙකුට තමයි මේ මමත්වය නැමැති ක්ලේශය දුරු කරලා දාලා සම්පූර්ණ විමුක්තියකට පත්වෙන්න ඕනේ කියන අදහස් පහළ වෙන්නේ. ඉතින් එච්චර ඥානෙ දිනුනු නැති අයට පුළුවන්කම තියනවා එදා වේල කාලා බීලා නටලා රඟලා ජීවිතේ යම් ප්‍රමාණයකට සතුටක් ඇති කරගන්න. තෙතරින් එහාට ඒවයින් කලකිරීමකට පත්වෙච්ච ඒවයින් එපාවීමකට පත්වෙච්ච කෙනෙකුට තමයි මේ මමත්වය දුරලීමේ අවශ්‍යතාවය හටගන්නේ. පින්නතුනේ මේ මමත්වය කියන්නේ මනුෂ්‍යයාට දුක් දෙන හදපතුලේ ඇනිච්ච උලක් වගේ. ඒක වේදනා දෙනවා පින්නතුනේ. මනුෂ්‍යයාට සතර දෙසින්ම වේදනා දෙනවා. ඉතින් මේක උදුරා දමන්න ක්‍රමයක් නැහැ. මේ මමත්වය ඇහැට පේන දෙයක් නොවන නිසා ඒත් හිතට දැනෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දුටුව මමත්වයේ හැදෙන විදිය සහ මමත්වයේ නැති වෙන විදිය, ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ ඒ පටිච්ච සම්පන්න වෙන විදිය සහ ඒකේ නිරෝධ වෙන විදිය බුදුරජාණන් වහන්සේ බැලුවා. අන්න බැලුවට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ තෝරගත්ත අනුසෝතගාමී ප්‍රතිපදාව සහ පාටිසෝතගාමී ප්‍රතිපදාව කියලා කොටස් දෙකට එක බෙදුණා. මමත්වය හැදෙන විදිය අනුසෝතගාමී, මමත්වය නැති වෙන විදිය පටිසෝතගාමී ප්‍රතිපදාව හැටියට ඔන්නහට පෙනුනා. ඉතින් ගොඩාක් දෙනෙකුට ඔය අනුසෝත පටිසෝත කියලා කතා කළාට හුදු වචන දෙකක් විතරයි. ඕක විශාල ගැඹුරක් තියෙනවා. පිනතුනි අනුසූත ගාමී ප්‍රතිපදාවක් කියලා කියන්නේ මේ ප්‍රියයි පනාපයි කාන්තයි කියන එකයි. එහෙම නැත්නම් පටිසෝත ගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ මේ ඒවා අප්‍රියයි අමනාපයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක නෙමෙයි. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ එහෙමයි. ඒව ප්‍රතික්ෂේප කිරීම පටිසෝතගාමී ප්‍රතිපදාව, ඒව අනුමත කිරීම පරිහරණය කිරීම අනුසෝතගාමී ප්‍රතිපදාව කියලා හිතාගෙන ඉන්නවා. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ නමක් මහා ඥානයකින්, මහා විශිෂ්ට ඥානයකින් සාගන්න ඒ වගේ සරල පද්ධතියක් නෙමෙයි. ගැඹුරු සංකීර්ණ පද්ධතියක්. ඒ ගැඹුරු සංකීර්ණ පද්ධතිය තුළ තියෙන්නේ ඒ විදිහට නෙමෙයි. අනුසූත ගාමී ප්‍රතිපදාව කියලා කියන්නේ පින්නතුනි, ඇහැ යම්තාක් ආකාරවලට වැඩ කරනවද, ඒ සියලුම ආකාරයන් ගැනෙන්නේ අනුසූත ගාමී ප්‍රතිපදාවට. කන යම්තාක් ආකාරයට වැඩ කරනවද, ඒ සියල්ල ගැනෙන්නේ අනුසූතගාමී ප්‍රතිපදාවට. නාසයේ යම්තාක් ආකාරයකට වැඩ කරනවද, ඒ සියල්ල ලැබෙන්නේ අනුසූතගාමී ප්‍රතිපදාවට. දිව යම්තාක් ආකාරයකට වැඩ කරනවද, ඒ සියල්ලම වැටෙන්නේ අනුසූතගාමී ප්‍රතිපදාවට. ශරීරයේ යම්තාක් ආකාරයකට දැනීම ගන්නවද, ඒතාක් සියල්ල ලැබෙන්නේ අනුසෝතගාමී ප්‍රතිපදාවට. මනස යම්තාක් ආකාරයට වැඩ කරනවද, මනස මොන හැඩයට වැඩ කරත්, මොන චිත්තයක්, මොන රූපයක්, මොන සංඥාවක්, මොන වේදනාවක් ගත්තත්. එනිසා පින්නතුන්ට ඒක අවධාරණය කරලා කියන්නම් කියලා ඉවර කරන්න බැරි තරම් සංකීර්ණ දෙයක්. ඉන්ද්‍රයන් සය කියලා කියන්නේ සදායතන කියලා කියන්නේ. එතකොට සරලව තේරුම් කරගන්න මොනම විදියකට මනස වැඩ කළා, ඒක නැවත නැවතත් කියලා බර කරන්න ඕන. මොකද හේතුව ඒ තරම් ඒක බරයි. මොනම ආකාරයකට හැඩයක් ගත්තත් මේ මනස, එතකොට අර හැඩේද කියලා අහන්න බෑ. මොන ආකාරයකට මොනම හෝ ආකාරයකට හැඩයක් ගත්තා. ඒක තවත් බර කරන්න ඕන හරි විදියට. මනස කුමන හෝ හැසිරීමක්, කුමන හෝ ආකාරයක්, කුමන හෝ ස්වરૂපයක් මනස ගත්තත් ඒක වැටෙන්නේ අනුසූතගාමී ප්‍රතිපදාවට. ඒ කියන්නේ පහළට ගලාගෙන ඒක හොඳට අවධාරණයේ තියාගන්න ඕන තැනකට ධර්මයේදී අවශ්‍ය වෙන දෙයක් ගලප ගන්න පුළුවන් දෙයක්. මනස කුමන ආකාරයේ හැඩයක් ගත්තත් ඒක ගෙනෙන්නේ අනුසූතගාමී ප්‍රතිපදාවට. ඒක හරි කියලා හිතලා ඉඳලා හරියන්නේ තමන් විදසුන් නුවණින් මේක ඇත්තද නැත්තද කියලා බලන්න ඕන. බලලා ගවේෂණය කරලා තමා තුළින් මේ කියන දේවල් ස්වාමීන් වහන්සේ තුළින් ඇහිච්ච දේ තමා තුළින් ඒක ඇත්තද කියලා ඇත්ත ඇති සැටියට ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන. දැන් අහලා විතරක් වෙන තුන අතර වෙන්න එපා. ඒකට සාදුනාද දීලා අතර වෙන්න එපා. ඉතින් අපි ඒක එහෙම කියලා ඊළඟට මේගොල්ලෝ විශ්වාස කරන්නේ නැති නිසා අපි පොතෙනුත් කොහේ හරි වචනයක් ගෙනල්ලා මේකට හේතු ගන්නලා මේගොල්ලන්ට බොහෝම අමාරුවෙන් මේක පිළිගන්වනවා. ඒ කියන්නේ පිළිගන්න මට්ටමට හදනවා. ඒකයි අපේ හාමුදුරුවෝ හැමතිස්සෙම කරුණක් කියලා ඉක්මනින් පාලි වචනෙත් කියලා, ඒක සංස්කෘත වචනෙත් කියලා, ඒකේ ව්‍යාකරණෙත් පැහැදිලි කරලා දීලා බොහෝම හරි පිළිගන්වනවා. මේක තියෙනවා මෙහෙමයි කියලා. ඉතින් පොතේ නම් අපි ඔළුව වනනවද නැද්ද? පොතේ නම් ඔළුව වනනවා. ඒ නිසා මේ ලෝකයේ බෞද්ධයට ත්‍රිපිටකයෙන් බණ කියන්න ඕන, මුස්ලිම් මිනිස්සයට කුරාණයෙන් බණ කියන්න ඕන, කතෝලිකයට බයිබලෙන් බණ කියන්න ඕන. ඇත්ත කියන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. මතක තියාගන්න පොතකට අයිති නෑ ඇත්ත. ඇත්ත හැම කල්හිම සදාකාලිකයි. ඒ පොත්වල තියෙන්නත් පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. සත්‍ය පොතක නොතිබුණා කියලා බොරුවක් වෙන්නෙත් නෑ. සත්‍ය පොතක තිබුණා කියලා එක ආගමකට අයිති වෙන්නෙත් නෑ. තේරුණාද? සත්‍ය පොතක තිබුණා කියලා එක ආගමකට අයිති වෙන්නේ නෑ. ඒක විශ්ව ධර්මතාවයක්. හැටියට බාර ගන්න අපි ලෑස්ති වෙන්න ඕන. දැන් අපි හිතමු ඇත්ත කතාවක් තියෙනවා කුරානයේ. ඇත්ත කතාවක් තියෙනවා බයිබලයේ. ඇත්ත කතාවක් තියෙනවා වෙනත් ආගමික පොතක. එතකොට අපි ප්‍රතික්ෂේප කරන්නද ඒක? ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් පිළිගන්න පුළුවන් දියුණු මනසක් මිනිසයාට තියෙන්න ඕනේ. ඒක ඇති වෙන්නේ තමන්ගේ කල්පනා ශක්තිය, විදර්ශනා ශක්තිය දියුණු වෙන තරමට. උගත්තු කියන්නේ එක පිරිසක්, දාර්ශනිකයෝ කියන්නේ තව පිරිසක්. එනිසා උගත්තු නම් ලෝකේ ඕන තරම් බිහි වෙනවා, දාර්ශනිකයෝ බිහි වෙන්නේ මිලියනෙට එක්කෙනයි, ලක්ෂ 10කට එක්කෙනයි හොයාගන්න පුළුවන්. ඒ තරම් දුර්ලභයි. මොකද ලෝකේ නව සොයා ගැනීම කරන මිනිස්සුත් ඒ වගේ බොහොම දුර්ලභ පිරිසක් ඉන්නේ. එහෙනම් අපි ඉගෙන ගත්තා සමස්ත මානසික හැසිරීම අනුසූතගාමී ප්‍රතිපදා. එහිමනම් පටිසූතගාමී ප්‍රතිපදාව අන්න එකයි අපි යා යුතු ගමන් මඟ. මේ පටිසෝතගාමී ප්‍රතිපදාවේ ගමන් කරනකොට උපාදානස්කන්ධයට වැවෙන්න, වගා වෙන්න, දියුණු වෙන්න ඉඩක් නැහැ. වර්ධනය වෙන්න කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්, වගා කරනවා කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. වගා කරන්න වැවෙන්න ඉඩක් නැහැ උපාදානස්කන්ධයට මේ පටිසෝතගාමී ප්‍රතිපදාව ගමන් කරද්දී. උඩුගම් බම් බලා ගමන් කරද්දී උපාදානස්කන්ධයට වැවෙන්න බෑ. ඇයි? උඩුගම් බලා යනවනම් දෘෂ්ටි නොගෙන යන්න ඕන. උඩුගම් බලා යනවනම් සංකල්ප නොගෙන යන්න ඕන. උඩුගම් බලා යනවනම් සියල්ල අතහැරලා යන්න. එනම් උපාදානස්කන්ධයේ රදවන වගා වෙන පැත්තක් තමයි අනුසෝතගාමි ප්‍රතිපදා. උපාදානස්කන්ධයේ දුරු කරන නැති කරන ප්‍රතිපදාවක් තමයි පටිසෝතගාමි ප්‍රතිපදාව. අපි බලාපොරොත්තු වෙන්නේ යමක් අසලා මිනිසුන්ගේ මේ ස්වභාවය මේ කියන්න පිටුනේ. අපි කිව්වට මං අයිති වෙන්නේ නැහැ. ඉතින් අප බලාපොරොත්තු වෙන්නේ යමක් අහලා ඒක දිට්ඨිගත කරලා, එහෙම නැත්නම් සංකල්පගත කරලා මමත්වයේ ඒක ඉල්ල ගන්න, මම පිළිගන්නවා කියන තැනින් පිළිගන්න තමයි ලෑස්ති වෙන්නේ. එතන ඉන්න පුජ්‍යලේ යාර කියන ස්ත්‍රිය, එහෙම නැත්නම් පුරුෂයා කියලා, එහෙම නැත්නම් වෙන කෙනෙක් කොහොම හරි දෙවියෙක්, බ්‍රහ්මෙක්, තිරිසනෙක්, දැන් බල්ලා බල්ලෙක් කියලා හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපේ සිංහල භාෂාවෙන් නෙමෙයි, එයාගේ භාෂාවෙන් එයා ඒක බල්ලෙක් කියලා දන්නවා. ලේන ලේනෙක් කියලා දන්නවා. ලේන කියන භාෂාවෙන් නෙමෙයි, එයාගේ භාෂාවෙන් එයා දන්නවා. මැස්ස තම මීමැස්ස කියලා දන්නවා. බඹර මම බඹර කියලා යා ඒක ඒ භාෂාවෙන් ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් අපි මිනිස්සු හැටියට අපි මිනිස්සු කියලා ඉස්සෙල්ලා අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ ඔව් තමන් ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා අඳුනගෙන තියෙනවා. මොකද හේතුව තමන කකුල් දෙකක් කද් දෙකක් තියෙන නිසා, ඔලු ගෙඩියක් තියෙන නිසා මිනිස්සෙක් කියලා හිතාගෙන ඉන්නවා. ආන්න එතනින් තමයි සියලු සත්වයෝ තම තමන්ට ආවේනික අන්දමට සංඛාර රැස් කරන්නේ. අන්න එතනින් තමයි සංඛාර රැස් කරන්නේ. ස්ත්‍රියක් කියලා පුරුෂයෙක් කියලා ගන්න තැන. ඉතින් පුහුදුන් භාවයේ ඉඳගෙන මාර්ගඵලලාභී අයව ටෙස් කරන්න බලන්න, ඒගොල්ලො මාර්ගඵල ලබලද නැද්ද කියලා හිතන්න යන්න එපා. අපි හිතාගෙන ඉන්නේ මාර්ගඵල ලැබුවා නම් ඇස් නිකන් කඩාගෙන වැඩිලා, කන් කඩාගෙන වැඩිලා, කන්නේත් නැතුව, බොන්නේත් නැතුව, බිම බලාගෙන යන, සිරප්පු නැතුව පාර යන, මේ ඕන දෙයක් කිව්වොත් උහුලගෙන ඉන්න, ඉවසගෙන ඉන්න, නිකන් අපිට නිකන් රබන් ගහන්න පුළුවන් මට්ටමේ කෙනෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි කියන කියන පදේට නටන, දර ටික පල්ලා දෙන්න කිව්වොත් පල්ලා දෙන, වත් උදුළු ගන්න කිව්වොත් උදුළු ගාලක් දෙන කෙනා තමයි සෝවාන් වෙන්නේ කියලා තමයි සෝවාන්කාරයෙක් කියලා හිතාගෙන ඉන්නේ සමහර උදවිය. එහෙම කෙනෙක් නෙමෙයි. වහන්සේලාගේ පැවැත්මේ ගතිචරියාව බොහොම උසස් හා විශිෂ්ට අන්දමට තියෙනවා. ඒකට කියන්නේ ඉතින් සුපර් ඊගෝ කියලා තමයි වචනේ පාවිච්චි කරලා තියෙන්නේ ඔය ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම ඒක ඉහළ මමත්වයක් හැටියට මිනිස්සුන්ට පේන්න පුළුවන්. නමුත් ඒ පේන ස්වરૂපයට එහෙම මමත්වයක් තිබුණට ඇතුළ මමත්වය දුරු කළා නම් එතන එයා දිනු. සමහර මිනිස්සු මමත්වයක් නෑ වගේ හීලෑ වෙලා ඉන්නවා. එහෙ වුණාට ඇතුළේ මමත්වය පුරෝගෙන ඉන්නවා. ඒක වැඩක් නෑ. ඇතුළත තියෙන මමත්වය තමයි බිඳ දාන්න ඕන. ඒ කියන්නේ තමන්ගේ ආධ්‍යාත්මය තුළ තියෙන මමත්වය. එහෙම නැතු මේ පැවැත්මේදී තියෙන මමත්වයේ නැති ස්වභාවයක් වගේ රංගනයක් දක්වන්න අවශ්‍ය නැහැ. ඇතුළේ තියෙන මමත්වයයි බිඳ දාන්න ඕන. ඒ මමත්වයේ බිඳ දැම්මට පස්සේ එයාට ඇති වෙන ශ්‍රේෂ්ඨ අභිමානයක් ඇති වෙනවා. ඒක හටගන්නේ මමත්වයේ පදනම්ව නොවේ. පදනම්ව නෙමෙයි මේ ලෝකේට තියෙන කිසිම වටිනාකමක් නොදෙන නිසා. දැන් මේ ලෝකේ මිනිස්සු හැම තැනම නැමෙන්නේ, හැම තැනම යදින්නේ, පාත් වෙන්නේ. මේ ඔක්කොම කරන්නේ මේ ආසත්ත භාවයන් නිසා. ඉතින් අර ආසත්ත භාවයන් දුරු කරපු කෙනෙක් ලෝකේ කාටවත් නැමෙන්නේවත් යදින්නේවත් නැහැ වෙනතුනේ. උන්වහන්සේලාට හුස්ම තනි ගන්න පුළුවන් නම් කාගේවත් උදව් බලාපොරොත්තු වෙන්නේ නැති මට්ටමේ පෞරුෂයක් ගොඩ නැගෙනවා. ඒක තමයි උන්වහන්සේලා කිසි කෙනෙක් තරහ වුණාද නැද්ද කියලා බලබලා කතා කරන්න. තරහ වෙන කෙනාට තරහ වෙන්නත්, මිත්‍ර වෙන කෙනාට මිත්‍ර වෙන්නත්, ආයිතින් දානි හම්බ වේද නැද්ද කියලා බලබලා කතා කරන්නේ, වැඩ කරන්නේ. ඒක තමයි මමත්වයේ දුරු කරපු කෙනෙක්ගේ ස්වરૂපය. කිසි කෙනෙක් මේ ලෝකෙට අගයක් ලබා දීලා නැහැ, අගෙත් නැහැ. කිසිම කෙනෙක් අගයක් නැහැ. මොකද හේතුව සමස්ත ලෝකය ජීවත් වෙලා ඉද්දී අතහරින්න පුළුවන් නම් මරණෙදි වගේ කෙනෙක් මරණේදී අතහරිනවා වගේ ජීවත් වෙලා අතහැරෙන්න පුළුවන් නම් අන්න එයා සෝවාන් මාර්ගඵලයටපත් වෙනවා. අන්න එයා මේ මාර්ගයෙන් අරිහත්ත්වයටපත් වෙනවා. මරණේදී වගේ ජීවත් වෙලා ඉදී අතහරින්න පුළුවන්. මරණේදී විශාල අතහැරීමක් න කරන්නේ. මරණේදී මොනවද අතහැරලා යන්නේ නැත්තේ? තමන්ගේ ගේ දොර ඉඩම් කඩම් විශේෂයෙන් බලන්න සෙල් ෆෝන් එක ඕක අරගෙන හැමතැනම ගියේ. දැන් ඔය සෙල් ෆෝන් එක අතහැරලා යන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ මොනතරම් බරපතල සිද්ධියක්ද? ඒක ඇතුලේ තමයි ඉන්නේ ඔක්කොම යාළු මිත්‍රයෝ ඔක්කොම ටිකේ ඉන්නේ. ඒක ඇතුලේ ඩීටේල්ස් තියෙන්නේ. ඉතින් ඕකත් දාලා යන්න සිද්ධ වෙනවා. එහෙමනම් මරණයදී සියල්ල අතහරිනවා. ඒ අතහැරීම ජීවත් වෙලා ඉදී අතහරින්න පුළුවන් නම් එයා සෝවාන් මාර්ගඵලලාභී වෙනවා. ඒ කියන්නේ මරණයදී හා සමාන අතහැරීමක් ජීවත්ව සිටියේදී කළ හැකි මිනිසයා සෝවාන් මාර්ගඵලලාභී. එයාට හදවතේ පිච්චීම් වේදනා ගිනි ගැනීම අඩුයි නැහැ අනිත් අයට වගේ. ඇයි හේතුව? මේ ලෝකෙන් බලාපොරොත්තු වෙන දෙයක්වත් මේ ලෝකෙත් එක්ක ගැටීමක්වත් මොකාවක්වත් නැහැ. කිසි කෙනෙක් පිළිබඳව අගයක් ලබා දෙන්නත් බෑ. කිසි කෙනෙක් පිළිබඳව අගයක් නැති බවක් ලබා දෙන්නත් බෑ. සමහර අය හිතනවා ඇලෙනවා වගේ. ඇලෙනවා ඇති කියලා නෑ. ඇලෙන්නේ ගැටෙනවා ඇති කියලා ගැටෙන්නේ නෑ. ඒ නිසා කිසි දෙයක වටිනාකමක් ඕන වටිනාකමක් ආර්ය ශ්‍රාවකයෙකුට නෑ. වටිනාකමකුත් නෑ නොවටිනාකමකුත් නෑ. මැණික් ඔබපු පුටුවක වාඩි වුණත් ඒකේ වටිනාකමකුත් නෑ නොවටිනාකමකුත් නෑ. මේක මිනිස්සුන්ගේ මොලේ ඇතුලේ තියෙන සම්මතයක් නේ. තේරුණානේ? මොලේ ඇතුලේ තියෙන සම්මතය. මේ ලංකාවේ වගේ මිනිස්සු රත්තරන් මාල හරි කරේ දාගෙන අනේ හරි සන්තෝෂමක් ගන්නවා. සමහර අරාබි රටවල් වල මේ කොමෝඩ් එකක් හදලා වාඩි වෙලා රත්තරන් වලින් මිනිස්සු ඇසිකිලි කොමෝඩ් එක හදලා රත්තරන් වලින් අදලා ඒක වාඩි වෙනවා. මෙහි අපි පොඩි දියමන්තියක් අරගෙන පෙන්ඩන් එකක් අරගෙන කරේ දාගෙන සතුට වෙනවා. වෙන රටවල් වල පඩි බෙලවල් වලට මිනිස්සු දියමන්තිය අල්ලනවා. මේන් බොහෝම ලොකු වටිනාකමයි කියලා අපේ මිනිස්සු විකුණන ඒවා සමහර මිනිස්සු පඩි බෙලවල් වලට අල්ලනවා. සමහර අය ඔටුනුවලට අල්ලනවා. ඒක ඒක තත්ත්වයන් වලදී ඇති වෙන වටිනාකම් වල හැටි පින්වත්නි. වටිනාකම් හැදෙන්නේ තම තමන්ගේ මනසේ. වටිනාකම් හැදෙන්නේ තම තමන්ගේ මනසේ. ඒ නිසා ආරිය උත්තමයකට වටිනාකමකුත් නැහැ නොවටිනාකමකුත් නැහැ. දැන් කළුගල් ගෙඩියකුයි දියමන්තියකුයි එකට තියලා ඇහුවොත් මේකෙන් වටින්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔය දෙක දෙකම පාෂාණ වර්ග දෙකක් කියලා තමයි කියන්නේ. තේරුණා නේද? වෙන තුනේ දියමන්තියකුයි කළුගල් ගෙඩියකුයි තියලා ඇහුවොත් මේකේ වටිනාකම මොකද්ද කියලා ඇහුවොත් ඔය ඔය දෙකම මහ පොළොවේ පවතින යම්කිසි පාෂාණ දෙකක් විතරයි. ඕක ඇති වටිනාකමක් නැහැ. ආර්ය ශ්‍රාවකයෙකුට ඕක ඇතුළේ ભેදයක් දකින්නේ නැහැ. කළුගල් ගෙඩියත් එකයි, දියමන්තියත් එකයි. හැබැයි ඉතින් උන්වහන්සේලා සම්මතයට ඇවිල්ලා දකින්න දන්නේ නැතුව නෙමෙයි. ඒ තමයි ආර්ය සිතක ආර්ය මාර්ගයක පිහිටපු සිතකට දැනෙන දේ. ඒ සිත ඕක ගන්නෙ නෑ. මොකද සිත දැනගෙන ඉවරයි සබ්බේ සංඛාරා අනිච්චා කියලා. ඒ කියන්නේ නිත්‍යතාවයක් දෙන්න බෑ. මේකට වැඩි වටිනාකමක්, මේකට අඩු වටිනාකමක්. ඒකට තමයි නිච්ච කියන්නේ. තේරුණාද වෙනතුනේ? ඉගෙනගෙන නැති වුණා නම් හොඳට තේරුම් ගන්න. අරකට වැඩි වටිනාකමක් දීලා අනිත් එකට අඩු වටිනාකමක් දෙන එකට තමයි නිච්ච කියන්නේ. දවස් ගානක් හරි කල්පනා කරලා තේරුම් කරගන්න තමා තුළින්. කිව්ව නිසා නෙමේ, තමාට මේ කාරණේ ඇත්තනම් වටහා ගන්න. එහෙනම් මේ පටිසෝතගාමී යන ප්‍රතිවදාව යන උත්තමයට මේ නිච්චතාවය නෑ. තේරුණාද? මේ නිච්චතාවය නෑ. නිච්චතාවේ නැත්නම් උපාදානස්කන්ධේ වර්ධනය වෙන්නේ නෑ. උපාදානස්කන්ධේ තියෙන්නේ නිච්චතාවේ තියෙනකම්. අනිච්ච වෙනවා නම් උපාදානස්කන්ධය වර්ධනය වෙන්නේ. අනිච්ච නම් පටිසෝතගාමි, නිච්ච නම් අනුසෝතගාමි. අනිච්චයි කියලා දකින දැන් වචනේ නිතරන්තරයෙන් කතා කරනෝනේ. බුද්ධාගමෙන් කතා කරනවා, අනිත් ආගම්වලත් කතා කරනවා. නිච්චයි කියන වචනේ නිච්චානිච්ච කතා කරනවා. නමුත් මේ අනිච්චයි කියන දේ තුල අර්ථ පරිපූර්ණ නැහැ. බෞද්ධයෝ අනිච්චයි කියලා කියන්නේ ඉතාම පටු ආකල්පයකට මිසක් පූර්ණ අවබෝධයකට නොවේ. ඉතාම පටු ආකල්පයකට මිසක් පූර්ණ අවබෝධයකට නොවේ අනිච්චයි කියලා කියන්නේ. එනිසා මේ වචනවලට ලබා දුන්නු පැතුරුණු අදහස් බලන්න ඕන. ධම්මපද ගාථාවන් වලින් එහෙම මහා සාගරය වගේ විශාල වචන තියෙනවා. නමුත් සාමාන්‍ය මිනිස්සු මේ වටහා ගන්නේ බොහෝම වචන දෙක තුනකින් හරිම පටු විදියට. අර පොඩි ළමයෙක්ගෙන් ඇහුවාම ලෝකයේ ඇති විශාලම දේ මොකද්ද කියලා. ඒ ළමයා කිව්වේ අපේ ගේ පිටිපස්සේ තියෙන කන්ද කියලා. මොකද හේතුව ඒ ළමයා දන්න ප්‍රමාණයෙන්නේ, දැකපු ප්‍රමාණයෙන්නේ එයා එහෙම කිව්වේ. කියන්නේ අන්න ඒ වගේ තමයි මේ අනිත්‍ය කියන වචනයට නිර්වචන සපයාගෙන තියෙන්නේ සරල බුද්ධියක් ඇති මිනිසා. යම් කිසි ආකල්පයක් සංකල්පයක් ගොඩනගාගෙන තියෙනවා මේ අනිත්‍ය කියන දෙයට. නමුත් මේ අනිත්‍ය කියන දේ හරි පැතුරුණු දෙයක්, ශාල දෙයක්, ශාල දෙයක් වෙන්න තුනේ. පටසෝත ගාමි ප්‍රතිපදාව ඉතාම ලෙහෙසි, ඒ වගේම පහසු මාර්ගයක්. ඒ කියන්නේ මේ ලෝකෙ මේ මිනිස්සු මේ දුවගෙන යන පැත්තට වඩා ලේසි. දැන් උදාහරණයක් දක්වලා තියෙනවා බුදු මෑණියන් වහන්සේම, බුදු පියාණන් වහන්සේම. කරත්තේ කර දියාගෙන යන එකද ලේසි, කරත්තේ බිමින් තියලා යන එකද ලේසි? එතකොට උත්තරේ කරත්තේ බිමින් තියලා යන එක තමයි ලේසි. කරතියයි යන එක, ඇදයි යන එක නෙමෙයි. ගවයට, ගවයටත් එහෙමයි, මනුෂ්‍යයටත් එහෙමයි. ඒ වගේ තමයි උපාදානස්කන්ධයේ බහා තබල යන එකද ලේසි, උපාදානස්කන්ධයේ අරගෙන යන එකද ලේසි? උපාදානස්කන්ධයේ මේ රැගෙන ජීවත් වෙන එක හරි අමාරු වැඩක්. එහෙනම් මේ කරත්ත අදින මිනිස්සු සියලු දෙනාම තින් හරි පුදුමයි. ආර්ය ශ්‍රාවකයෙකුට හිතෙනවා ඇයි මිනිස්සු මේ ලේසි වැඩේ කරන්න තියද්දි ඇයි අමාරු වැඩේ කරන්නේ කියලා. මොකද අමාරු වැඩේ? අමාරු වැඩේ කරත්ත ඇදගෙන යන එක, උපාදානස්කන්ධේ රැගෙන යන එක හරි අමාරු වැඩක්. මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. මාරයා නිකම්ම නිකන් නොවටිනා කළු ගල් ගෙඩි ටිකක් දාලා පෙට්ටගමක් ලොක් කරලා වහලා ඔබට දුන්න මේක රැගෙන යන්න මේකේ හරි ගොඩාක් වටින දෙයක් තියෙනවා මේක රැගෙන යන්න කියලා. ඉතින් මේ මිනිස්සයා වටපිටාවේ හොරු ඉන්නවද මේක ආරක්ෂා කරගන්න ඕන කියලා බොහොම පරිස්සමෙන් රැගෙන යනවා. අම්බලමක හෝටලයක බුදිය ගන්න තිබුණත් මේ පෙට්ටකම කොට්ටෙට තියලා තියාගෙන අතින් අල්ලගෙන ඇඟෙත් බැඳගෙන තමයි නිදාගන්නේ. මොකද හේතුව හරි වටිනාකමක් ඇති කියලා. හැබැයි තාම දන්නේ නැහැ මිනිස්සයා මේක ඇතුලේ තියෙන මොනෝද කියලා. ඉතින් මිනිස්සයා එහෙම එහෙම ගිහිල්ලා 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 අවසානයේ තමන්ගේ ගෙදරටම ගිහිල්ලා මේක ලිහලා බලනකොට තමයි තේරෙන්නේ අනේ මෙච්චර කාලයක් මම මෙච්චර රැවටීමකින් හිටියේ මේ නොවටිනා දෙයකට නේද කියලා හිතෙන්නේ. ආන්න ඒ වගේ දෙයක් තමයි ඔය සියලු වටිනාකම් තමන්ට දැනෙනවා. ඒ තමයි මාර්යා දුන්නු පණිවිඩ. මුදලේ වටිනාකම දැනෙනවා, ගේදොරවල වටිනාකම දැනෙනවා, ඥාතීන්ගේ වටිනාකම් දැනෙනවා, ධන හැඳුනුකම් ඇති දේවල් පිළිබඳ වටිනාකම් දැනෙනවා, නිලතල තානාන්තර පිළිබඳ වටිනාකම් දැනෙනවා ඔය ඕන මිනිස්සෙකුට. ඒ තමයි මාර්යා අර පෙට්ටගමට වහලා දුන්නු බාණ්ඩ වගේ. හැබැයි ඕව කිසි දෙයක්වත් වටින්නේ නැහැ කියලා තේරෙන තැනදී ප්‍රමාද වැඩි. ඊට කලින් වටිනාකමක් නැහැ කියලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ප්‍රහාණය කරන්න. අවබෝධයෙන් ප්‍රහාණය වෙන්නේ අපි යමක් අවසානයේ දක්වාම ඉතුරු නැතුව ප්‍රහාණය වෙලතුරු පරීක්ෂා කළොත් පමණයි. ඉතුරු නැතුව පරීක්ෂා කළොත් පමණයි. ඉස්සර කර්මස්ථානයක් ලබා ගන්න එන, එහෙම නැත්නම් භාවනා උපදේශයක් එහෙම ලබා ගන්න එන, එහෙම නැත්නම් මහාන වෙන්න එන ගෝලෙක් අල්ලලා ආවොත් එහෙම ඉස්සෙල්ලම ලොකු හාමුදුරුවෝ කරන වැඩේ තමයි ඉදලා අරගෙන මහාන වෙන්න දාවේ. ඔව්. අන්න අර ඉදලා ගන්නෝක ආතුගාලේන ඔකෝ මිදුල කියලා කියනවා. ඉතින් ආපු ගමන් හිතනවා හාමුදුරන මිදුල අතුගා ගන්න විදියක් නැතුව මට කියලා අතුගාව ගත්ත කියලා. නෑ, උන්වහන්සේ බලාගෙන ඉන්නවා මිදුල අතුගාන්නේ කොහොමද කියලා. මිදුල අදුගාපු විදියට හිතාගන්න පුළුවන් මිනිහා මහානගම කොරයිද නැද්ද කියලා. තේරෙනවද? එහෙම නැත්නම් භාජන ටිකක් දෙනවා සෝදන්න. සෝදන්න දීලා බලනවා මේ මිනිස්සයා කොහොමද භාජන ටික සේදුවේ කියලා. භාජන ටික සෝදපු විදියෙන් හිතාගන්න පුළුවන් මේ මිනිස්සයා ඕ මහානගම කරයිද නැද්ද කියලා. එනත භාවනාව කරයිද නැද්ද කියලා හිතා ගන්න පුළුවන්. ඒ නිසා අපි මේ යතිවරයන් වහන්සේලා ඉන්න තැන්වලට ගියාම ගොඩාක් අය ඒව දන්නේ නැහැ. මේ පරීක්ෂණ සියල්ල සිද්ධ වෙනවා. නමුත් උන්වහන්සේලා කියන්නේ මේ පරීක්ෂා කරනවා කියලා. උන්වහන්සේලා අද නැතුව ඉන්නවා. හැබැයි සියල්ල දැනගන්නවා. සියල්ල දැනගන්නවා. ඉතින් මට මතකයි මේ මටත් මුලින්ම පිරිවෙන් ගියපු දවසේ මේ බත් ගතිපු මේ පොල් කටු හැන්දක් සෝදගෙන එන්න කියලා කිව්වා. මටත් උවමනා වුණා. ලොකු හාමුදුරුවෝ මාව පරීක්ෂා කරනවා, ලොකු හාමුදුරුවෝම පරීක්ෂා කරගන්න ඕන පිරිවෙනට ඇතුල් වෙන්න කලින්ම කියලා මාත් කල්පනා කළා. හැන්ද නිකන් බාගට හොදලා ගෙනින් දුන්නා බත් දංකොඩ තීද්දි. ඉතින් එතකොට බලා ගන්න ඕනේ මේ ලොකු හාමුදුරුවෝ තරහ යනවද හැද්දෙන් දෙකක් මට ගහනවද නැද්ද කියලාත් බලන්න මේ. ඉතින් මං ගිහිල්ලා බාගට හොදලා දුන්නා. මම දැන දැනම අර විදියට සෝදලා ගෙනින් දුන්නා පොඩි කාලෙම. අවුරුදු 10 11 ඉති කරන වැඩ. දුන්නට පස්සේ මං දැන් බලාගෙන ඉන්නවා දීලා. ලොකුහාමුදුරුවෝත් දැනෙන්නේ නැති මොකක් හරි මො දීලා මේක දිහා බලාගෙනත් ඉන්නවා මොකක් හරි එකක් ඇති කියලා. ඊට පස්සේ ටික වෙලාවක් බලාගෙන ඉඳලා හැන්ද දිහා ලොකුහාමුදුරුවෝ කියනවා මේක මේ පිරිසිදු වැඩි ඒසත් අපොඩක් හොදගෙන කිව්වා. ඒ විරිසුදු ඇටි තව පොඩක් හොදගෙන කිව්වා. ඊට පස්සේ මාත් ඉරා වෙලා ගිහිල්ලා හොඳට සූරලා මේවා කළා, සෝදලා ගෙනල්ලා දුන්නා. දැන් තමයි හරි විදියට ගෙනල්ලා දුන්නේ කිව්වා. ඒකට ලොකු හාමුදුරුවෝ පාස්, මාත් පාස් දෙකම හොයාගත්තා. ලොකු හාමුදුරන්ට කේන්ති යනද කියලා තිබුණා. මේ මාත් ඒ වැඩේ හරියට කරනවද කියලා බැලුවා. ඒ වගේ එක එක චරිත ස්වභාවයන් ලක්ෂණ එක්ක යම් යම් කාරණාවන් වලට තමයි මේ ලෝකෙට එක එක මනුෂ්‍යයා ඉපදිලා ඉන්නේ. දාර්ශනිකයෙක් වෙනවද, පූජකයෙක් වෙනවද, ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක් වෙනවද, වැදගත් මනුෂ්‍යයෙක් වෙනවද නැද්ද, මේ ඔක්කොම තීරණය වෙන්නේ තමන්ගේ සාංසාරික ඒ වගේම මේ ආත්ම භාවයේදී ලැබෙන ඥාන ශක්තියින් එක්ක, කුසල ශක්තියින් එක්ක හරියට බලපවත්වනවා. දැන් හොඳට අපි බල්ලා තියනවා මේ නිකම් බේබදු ඥාන වලින් උපදින ළමයි බේබද්දුම තමයි. ගංජකාරයෝ කුඩුකාරයන් උපදින ළමයි ඒ විදිහම තමයි ගොඩක් වෙලාවට කලාතුරකින් තියෙන. ඒ නිසා හරි ඥානයකින් ඉපදුනොත් විතරයි ඒගොල්ලෝ හොඳ සමාජයට හොඳ මේවරක් වෙන වැඩදායි මිනිස්සේ බවට පත් වෙන්නේ. ඒ වගේම සංසාරික කුසල ධර්ම, අකුසල ධර්ම අත් ඒගොල්ලන්ගේ බලපානවා. එතකොට සංසාරික වශයෙන් උත් අකුසල ධර්ම තියෙන අය අකුසල මව්පියෝ ඉන්න තැන් වලට යනවා. කුසල ධර්ම තියෙන අය ඒ පින්වන්ත මව්පිය ළඟට යනවා. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්, ස්වභාවයෙන් සිද්ධ වෙන දෙයක්. ඒ වගේ බලපෑම් රාශියක ප්‍රතිඵලයක් තමයි. ඒ නිසා හැමෝ නිවන් දක්වන්න කියලා උත්සාහ කරන්න හොඳ නෑ. අපි හේතු සම්පත් ඇති අය, මහාන කමේ වේවා, ගිහි කමේ හරි වේවා, භාවනාවට හේතු සම්පත් ඇති අය, ඒ වගේම මහාන කමට හේතු සම්පත් ඇති අය හොය හොයා තමයි අපි මහාන කරන්න ඕනේ. එහෙම නැතුව ඒකට හේතු සම්පත් වාසනාව නැති අය මහාන කරන්න හොඳ නැහැ. ඒක දරන්න ලොකු හයියක් තියෙනවා. දැන් නිවන දරා ගන්න කොච්චර හොඳ මනසක් තියෙන්න ඕන, ශක්තිමත් මනසක් තියෙන්න ඕනද? ඒ කියන්නේ පිරිසුදු කමක් දරා ගන්න, පවිත්‍රත්වයක් දරා ගන්න, ලෝකයෙන්ම වැඳුම් පිදුම් ලබන්න. සුවාන් මාර්ගඵලයක් කියන්නේ සක්විති රජුගෙන් පවා වැඳුම් ලබන්න සුදුස්සෙක් වෙනවනේ. එච්චර ප්‍රබල වැඳුම් ලබන්න කොච්චර ශක්තිමත් මනසක් වෙන්න ඕනද? ශාල ශක්තිමත් මනසක් වෙන්න ඕන. එහෙමනම් සෑහෙන පිරිසිදු මනසක් වෙන්න ඕන. එහෙමනම් ලෝභාස්වාදය කුණු කරවල ගෑලි වල වගේ රහක් තියෙනවා. දේශාස්වාදය කුණුමාළු වල වගේ රහක් තියෙනවා. ඒ රහක් තියෙන නිසා ඒ රහට කැමති වෙනවා. එතකොට මේ කුණු රහ තියෙන වේදනාවට අකමැති වෙන්න ඕන. හිත දවන වේදනාවන් වලට අකමැති වෙන්න ඕන. අන්න වේදනාව දුකයි. ත්‍රිවේදනාව දුකයි කියලා යම් කිසි කෙනෙක් දකිනවා නම් අන්න එයත් වැටෙනවා පටිසෝතගාමී ප්‍රතිපදාවට. මොකද්ද පින්නතුනි? ඉතාම වැදගත් කර්මස්ථානයක්. ත්‍රිවේදනාව දුකයි කියලා දකින කෙනා පටිසෝතගාමී ප්‍රතිපදාවට වැටෙනවා. සුඛ දුක්ඛ උපේක්ෂා ඒ තුනම දුකයි කියලා දකින්න ඕන. ඔබ තුනම දුකයි කියලා දකින්නවද? නෑ. දුක විතරක් දුකයි, සැප සැපයි, උපේක්ෂා උපේක්ෂාවයි කියලායි දකින්නේ. ඒක තමයි පුහුදුන් භාවය කියලා කියන්නේ. දුක දුකයි, සැප සැපයි, උපේක්ෂාව උපේක්ෂාවයි කියලා දකින්නවා. එහෙම නෙමේ ආර්ය මාර්ගය යන කෙනා දකින්නවා මේ තුනම දුකයි. අන්න එහෙම දකින්න පුරුදු වෙන්න. එතකොට ඔබේ මනසට නිවන ඈතක නෙමෙයි, බොහෝම සමීපේ, බොහෝම ළඟට මේවි. ඕ ළඟට. ත්‍රිවේදනාව දුක. ඒකට අපි කියනවා ත්‍රිවේදනාවන් ඉක්මවා දකින්නවා. ත්‍රිවේදනාවට පාත්‍ර නොවි සම්බන්ධ නොවේ ත්‍රිවේදනාව ඉක්මවා දකිනවා. ත්‍රිවේදනාව ඉක්මවා දකිනවා. ත්‍රිවේදනාව ඉක්මවා දකින කෙනා වැටෙන්නේ පාටිසෝතගාමී ප්‍රතිපදාවට. කාලකන්ණි ලස්සන වචනයක් මේ සමාජ වහරේ තිබුණා. පාලං උඩ ඉන්න, බෝක්කු උඩ ඉන්න, නිස්කාරණේ ඔය කාලබුදියල නැගිටලා නිදාගෙන ඉන්න නිකරුණේම ඉන්න අයට අපි කියනවා කාලකන්ණි කියලා. සමහර මිනිස්සුත් ඉන්නවා, කාන්තාවොත් ඉන්නවා, ළමයිත් ඉන්නවා, පුසූරු ඊරියෝ වගේ හැදෙනවා. මස්සාන දස්ස වඩන්ති පඤ්ඤා දස්සන වඩති කියන වගේ කිසි දෙයක් කල්පනා කරන්නේ නැතුව දැන් සමහර අය ඉන්නෝ නිකන් ඒ නිකන් හිටියට සෑහෙන දෙයක් ජීවිතේට එකතු කරගන්නවා. තේරුණානේ? දැන් මම ගියේ ජීවිතේ ඉඳලා අවුරුද්දක් විතර, මාස 6ක් විතර එක දිගට කල්පනා කරා මහාන වෙනවද නැද්ද කියලා. එතකොට බලන් ඉන්න අය කල්පනා කරන්නේ නැති මූ කකා බිවි නිකන් ඉන්නවා ඇඳට වෙලා කියලා නෑ. ඇඳට වෙලා ඉඳලා කල්පනා කරා මහාන වෙනවද නැද්ද? මහාන කරා කම කරන්න පුළුවන්ද බැරිද? ඒ වගේ කියන්නේ කෙනෙක් ගැඹුරු කල්පනාවකත් ඉන්න පුළුවන්. කාල කන්න කියන වචනයක් පාවිච්චි කරනවා. මොකද මේ කාලය ගෙවා දමන අයට කියනවා කාල කන්න කියලා. කාලේ ඉක්මවන අයට කියනවා අකාලික කියලා. එනිසා අකාලික මනුස්සයෙක් වෙන්න, කාලය කන මනුස්සයෙක් වෙන්න නැතුව, කාලය ගෙවා දාන මනුස්සයෙක් වෙන්න නැතුව අකාලික මනුස්සයෙක් වෙන්න. මම ඕක තව පැත්තකිනුත් එක්තරා අවස්ථාවක පැහැදිලි කරලා තියෙනවා. කාලකන්ණිය කියන වචනේ කාලය විනාශ කරනවා කියන අර්ථයෙන්. ආර්ය ශ්‍රාවකයා කියන්නේ කාලය විනාශ කරන කෙනෙක්. ඒ නිසා නියම කාලකන්ණිය ආර්ය ශ්‍රාවකයා කියලා. ඒක ඒ අර්ථයෙන් විග්‍රහ කරාම ඒක එහෙම තමයි. අපි ගන්න විදියටනේ අර්ථය එන්නේ. කාලය විනාශ කර දැම්මොත්, ඒත් කාලය කාදාල විනාශ කරලා දැම්මොත්, අපි කාබාසිනිය කරනවා කියලා කියන විනාශ කරනවටත්, එතකොට කාල කන්නේ කියලා කාලය කාල දානවා කියලා තවත් තැන්වලදී භාවිතා කරනවා, කාලය නිකන් ගෙවා දමනවටත් කියනවා. මේ භාෂාව කියලා කියන්නේ අපි ගන්න විදියට තමයි ඒක. එනිසා භාෂාවත් තුළ ඇත්ත ඇත්තක් නැහැ, වචනයක් ඇතුළේ. ඒක අපි නිර්වචනයන් තුළ තමයි අපි පෝෂණය වෙන්නේ කුමන ආකාරයක් හැඩයක් ගන්නවද යන්න පිළිබඳව. එහෙමනම් පිනුතුනි මේ කාලකන්ණිය කියලා කොටසකට බැනලා බැනලා තියෙන්නේ කාලය නොකන පිරිසක් ඉඳලා තියෙනවා ලෝකේ. කවුද ඒ? ආර්ය ශ්‍රාවකයෝ. ආර්ය ශ්‍රාවකයෝ පිනුතුනි කාලය නොකන පිරිසක්. කාලය නොකන පිරිසක් තමයි ආර්ය ශ්‍රාවකයා කියන්නේ. කාලයට සම්බන්ධ නැහැ, අකාලික වාසය කරනවා. එහෙමනම් තුන් කාලේ ඉක්මවන්න පුළුවන් නම් එයා වැටෙන්නේ කොයි පැත්තටද? අතීත, අනාගත, වර්තමාන. තුන් කාලේ ඉක්මවන්න පුළුවන් නම් එයා වැටෙන්නේ කොයි පැත්තටද? පටිසෝතගාමී ප්‍රතිපදාවට. කාල තුනට අහු වෙන්නේ නැත්නම් එයා වැටෙන්නේ පටිසෝතගාමී ප්‍රතිපදාවට. ඔන්නේ ඉගෙන ගත්තා. ඉතින් ඕක තේරෙන්නේ නැත්නම් කෙනෙක්ගෙන් අහලා තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන අවසානයේට. තමන් මොකද කරන්න ඕන? තමන්ම ඔළුව කඩලා කඩලා තේරුම් ගන්න ඕන. එතකොට මේ මොලේ ශෛල දියුණු වෙනවා. ඒකද කියනවා චින්තාමය ප්‍රඥාව. සිතල 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 ප්‍රඥාව දියුණු වෙනවා. හරියට හරි දේ තමයි හිතන්න යන්න ඕන. එතකොට ගොඩාක් හිර වෙන තැන්වලදී ගැටලු දහස් වාරයක් උත්සාහ කරලා විසඳ ගන්න උත්තරයක් එන්නේ නැති දේවල් අහලා දැනගන්න ඕන. කල්යාණ මිත්‍රත්වයේ තමාගේ උත්සාහයක් තියෙනවා. දැන් ලිඳේ වැටිච්ච මිනිස්සයාට ලණුවක් දැම්මත් ගොඩට එන්න තමාගේ ලොකු උත්සාහයක් තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන නේද? ලණුවක් දැම්මත් ඕන, ඉනිමගක් දැම්මත්. ඒකෙන් ගොඩ දෙන්න තමාගේ විශාල උත්සාහයක් කැපවීමක් තියෙන්න ඕන. එතකොට මේ සද්ධර්ම දේශනාව කියන්නේ ළිඳේ වැටිච්ච මිනිස්සයට ඉනිමගක් ලණුවක් දැම්මා වගේ. මේ ලණුව හෝ එහෙම නැත්නම් මේ ඉනිමග හෝ අල්ලගෙන ඔබ එන්න විශාල පරිශ්‍රමයක් දරන්න ඕන. මට හිතන විදිහට මේ දැන් ඉන්න කට්ටියට නම් ඉනිමග ලණු දාලා හරියන්නේ නැහැ. හාමුදුරුවනේ නවීන තාක්ෂණය දියුණුවනේ. අපිට අර ලිෆ්ට් එකක් පොඩ්ඩක් හදන්න බැරිද බලන්න. හදලා අපි වාඩි කරලා සුස් ගාලා උඩට ගන්නයි තියෙන්නේ. ගැන අපිව නිවන් දක්වන්න අරගෙන ගිහිල්ලා. එහෙමත් පුළුවන් මිනිස්සු ගොඩට එන්න කැමති නම්. පින්නතුනි මාළුව දියෙන් ගොඩට එන්න කැමති නෑ වගේ මේ පුදුන් සත්වයෝ බොහෝමයක් නිවන් දකින්න කැමති නෑ. තේරුණා නේද? සමහර මිනිස්සු පින් කරන්නේ නිවන් දකි කියලා බයට. මේ පළාතේ අපේ මිනිස්සෙක් හිටියේ මේ මිනිහා පින් කරන්නේත් නැහැ නිවන් දකී කියලා. පින් කරාට නිවන් දකින්න වෙන්නේ නැහනේ. සැප ලැබෙනවනේ. මේ මිනිහා හිතන් ඉන්නේ පින් කරොත් නිවන් දකින්නවා කියලා. එහෙම කරොත් එහෙම නිවන් දකී කියලා මේ මිනිස්සයා නිවන් දකින්න අකමැති කමට පින්වත් කරන්නේ. මේ මිනිස්සයා කියනවා ලෝකය බලන්න නම් බල්ලෙක් වෙලා හරි උපදින්න ඕන කියලා. මට තේරුණා මේ මිනිස්සයාගේ ඊළඟ ආත්ම භාවය කොයි වගේ වෙයිද කියලා. මොකද ওই මුවින් ටක් ගාලා පිට වෙන්නේ ඒක. තමන්ගේ ඒ මුවෙන් පිට වෙන දේවල් තියෙනව නේද? ඒවයි මහා පුදුම සත්‍යයක් තියෙන්නේ. තේරෙනව නේද? මහා පුදුම සත්‍යයක් තියෙන්නේ. දැන් දවසක් අපි හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරු හරි කේන්දිකාරේ හමුදාවේ හිටපු කෙනෙක් මහාන වෙලා. ඒ හාමුදුරු දවසක් කියනවා මට පුදුම කේන්තියක් යන්නේ හාමුදුරුවනේ මේ ගියාත් පොළඟෙක්වත් වෙලා හිටියක් දන්නේ නැල්ලු. මං කිව්වා අදලතු ඉඳලා හරියට කිව්වා කියලා. මට ඒක පාට කියන්න බෑනේ. ඔයා පොළඟෙක් කියලා ඉඳලා තියෙන කියන්නේ. ඒකයි ඔය තරහ කියන්නේ. ඒ මනුස්සයට නම් මුකුත් කවුරුත් කරන්න හොඳ නැහැ. මොකද හේතුව මේ ඒ තරම් දරුණුයි මහන වුණත් හරි අමාරුයි මේ මනුස්සයව මේ පවත්ව ගන්න. අර ජන්ම ගති පවතිනවා. ඉතින් ඔබට බැනවැදලා වැඩක් නැහැ. භික්ෂූන් වහන්සේලා හොමද? භික්ෂූන් වහන්සේලා හරමද? භික්ෂූන් වහන්සේලා කියන්නේත් මේ සංසාර ගතිත් එක්ක දුර්වලතාවත් එක්ක මේ උපදින අය. ඒ අය ළඟත් දුර්වලතා තියෙනවා. ඒ අය ළඟත් විවිධ විෂමතා තියෙන ප්‍රඥාව අඩු අය, වැඩි අය, හීන අය, තරහ යන අය, තරහ යන්නේ නැති අය, ලෝභ අය, ලෝභ නැති අය, නිවන් දකින්න අය, නිවන් දකින්න නැති අය, දේවදත්තලා, සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා වගේ අය, ආනන්ද නන්ද රාහුල ආදී වගේ උත්තමයෝ වගේ අය ඉන්නවා. ඒ ගැන පුදුම වෙන්න එපා. එක්කෙනෙක් දිහා බැලලා සමස්තේ මෙහෙමයි කියලා හිතන්න එපා. තේරුණානේ? එහෙම හිතන්න එපා. ඉතින් අපි වෙනතුන් රෝගෙන් බේරෙන්න පුළුවන් කාලේ ඉක්මවුවොත් කොහොමද කාලේ ඉක්මවන්නේ? මනස පිහිටවන විදිය ත්‍රිවේදනාවන් වලට යටත්ව මනස පිහිටවන්න පුළුවන්. කාලයට යටත්ව පිහිටවන්න පුළුවන්. කාලයේ ඉක්මව මනස පිහිටවන්න පුළුවන්. තමන් දකින ක්‍රමය වහර තියෙන සැම්පලේ කියලා තමන් දකින සැම්පලේට තමයි තමන්ට පේන්නේ. නිවන් දකින්න එක තරම් ලේසි දෙයක් මේ ලෝකේ නෑ. ලේසි දේවල් දකින්න තමන්ගේ මනස පුරුදු කරලා නෑ. ඒ කියන්නේ මුකුත්ම නැති තැනක් දකින්න ඔබේ මනස පුරුදු කරලා තියනවද? නෑ. මොනවා හරි තියෙන තැනක් දකින්න මිසක් මුකුත්ම නැති තැනක් දකින්න මනස පුරුදු කළා නෑ. එහෙමනම් නිවන කියන්නේ මොනවත් තියෙන තැනක් නම් වෙන්න බෑනේ. සියල්ල නැති තැනක් එතන. එහෙනම් මේ නුපුහුණුව විතරයි තියෙන්නේ නැත්තම් හරිම ලේසි එක තමයි මේ ලෝකේ නිවන් දකින්න එක. රූප දකින්නට වැඩිය ලේසිම දේ තමයි නිවන් දකින්න එක. ශබ්ද අහනවට වඩා ලේසිම දේ නිවන් දකින්න එක. ගන්ධ ලබනවට වඩා ලේසිම දේ නිවන් දකින්න එක. රස ලබනවට වඩා නිවන් දකින්න එක තමයි ලේසිම. ස්පර්ශ ලබනවට වඩා ලේසිම දේ නිවන් දකින්න එක. ලේසි දේවල් කරන්නේ. ඒ ඒකේ වටිනාකමක් නැහැ කියලා හිතනවා. ඒකයි බුදුහාමුදුරු අචින්තයේ සුභසන්නානම් විපාකෝ හෝති අචින්තයෝ කියන්නේ. ඒකයි අචින්තය වරුණා කරන කෙනාට විපාකයත් අචින්තයයි. ඒ කියන්නේ සංස්කාරයක් අල්ලන්නේ නැති කෙනාට සංස්කාරයක් එන්නේ නැහැ නේ. උපාදානයක් කරන්නේ නැති කෙනාට උපාදානයක් එන්නේ නැහැ නේ. තේරුණාද කියන තුනේ? උපාදානයක් අල්ලන්නේ නැති කෙනාට උපාදානයක් එන්නේ නැහැ. රූපයක් අල්ලන්නේ නැති කෙනාට රූප විපාකයක් නැහැ. සංස්කාරයක් අල්ලන්නේ නැති කෙනාට සංස්කාර විපාකයක් නැහැ. ඉතින් මෙච්චර සුමුදු මෘදු සැහැල්ලු අනර්ග නිවන දකින්න විවේචනය කර කර ඉන්න නැතුව ඉතින් මේක වැරදි කියන්න එන්න ඔබ දන්න පොතකින් නිවන් දැකලා නොදක ඉන්න එපා. මම පොල් පිටක් අරන් ගහනවා කකුල් දෙක කැඩෙන්න. නොදකාවොත් දැකලාවොත් වැඳ නමස්කාර කොට මල් පහන් පුදා පිළිගන්නවා. මාත් එක්ක තර්ක කරන්න ඉන්න ඕන මාර්ගඵලයක් විවේචනය කරන්න ඕන මාර්ගඵල දැකලා ඉන්න ඕන. ඒ ඉතින් පොතේ තියෙනවනේ සතියෙන් දකින්න පුළුවන් තුන් මාසෙන් දකින්න පුළුවන් කියලා. සතර සතිපට්ඨානෙ තියෙනවා. ආන්න ඒක පිළිබඳලා දැකලා ඉන්න ඕන. නොදකාවොත් නම් හතර හැන්දි කැඩෙන්න ගහලා එළවන. ඇයි එහෙම කියන්නේ? සාධාරණයිනේ. සාධාරණයිනේ. එතකොට පේන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ඇඟට බල්ලෙක් පුරාගෙන පනිනවා වගේ වැඩක්. බල්ලෙක් එක සංවාදයක් කරන්න බෑනේ. බල්ලෙක් පුරාගෙන පැනනොත් පොල්ලක් අරගෙන ගහලා එලවන්නයි තියෙන්නේ. අනේ ඒ විදිහට පේනවා ආර්ය ශ්‍රාවකයාට. ඒ කියන්නේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ නොකරපු කෙනෙක් ධර්මයේ ගැන විවේචනයක් කරනකොට පේන්නේ බල්ලෙක් පුරනවා හා සමානව. එනිසා මොකද දායකයොත් දැනගෙන තියාගන්න ඕන. තේරුණා නේද? ධර්මයේ ප්‍රත්‍යක්ෂ නොකරපු කෙනෙක් ධර්මයේ දැකපු කෙනෙක් විවේචනය කරනවා නම් බල්ලෙක් පුරනවා හා සමානයි කියලා දකින්න ඕන. ඒ කියන්නේ ධර්මයේ දැක්කේ නැති කෙනෙක් අරය ධර්මයේ දකලා නැහැ කියලා කෑ ගහනවා නම් ඒත් බල්ලෙක් බිරීම හා සමානයි. ඒ වගේම තමන් ධර්මයේ දැකලා නැතුව අනිත් එක්කෙනා ධර්මය දැක්කා දැක්කා කියලා කෑ ගහන එකත් බල්ලෙක් පුරනවා හා සමානයි. මම කියන්න ගියේ නැහැ මම මේ ධර්මය හොයාගෙන යන කාලේ ආර්ය මාර්ගඵල දැකලා ආර්ය මාර්ගඵල දැකලා ඕගොල්ලොත් යන්න කියලා එහෙම කිව්වේ නැහැ. හොඳයි බණ ධර්ම අහන්න යන්න මනසේ වෙන මගක් කියලා කිව්වා. මේස මම කිව්වේ නැහැ කාටවත් මාර්ගඵල දුන්නේ නැහැ. හැබැයි කාගවත් මාර්ගඵල බින්දෙත් නැහැ මම. මට එහෙම වෛරයක් තිබුණෙත් නැහැ ආර්යයට මාර්ගඵල නැහැ. මම හරි දේ දැකලා ඉපයි අනිත් කෙනා විවේචනය කරන්න කියන තැන තමයි මම හිටියේ. දැන් සනාත කරන්නත් පුළුවන් විවේචනය කරන්නත් පුළුවන් ඕන කෙනෙක්. ඉස්සර මම ඒක ආරගෙන තිබුණේ අතට. දැන් මට ඒ ශක්තිය තියෙනවා. ඒකට හේතුව දැක ප්‍රත්‍යක්ෂතාවය නිසා. මොකද්ද දැක ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ? මුකුත්ම ප්‍රත්‍යක්ෂ නැති එක. තේරුණානේ? දැන් ඔය ඕකනම් තේරෙන්නේ නැහැ කාටවත්. ඕක මෝඩයන්ට තේරෙන්නේ නැහැ. ඕක තේරෙන්න මහා ප්‍රඥාව මතු වෙන්නම ඕන පිණුනේ. මහා ප්‍රඥාව මතු වුණොත් පමණයි ඔය කාරණය තේරෙන්නේ. මෝහයෙන් යුක්තව, ඒ කියන්නේ මුලාවෙන් දැක්මක් නැති කියන එක තමයි මෝඩ කියලා කියන්නේ. තේරුණානේ පින්වත්නේ. ඒ නිසා මේ මෝඩකමින් යුක්තයි. ඉතින් පින්වතුන්ට නිවන් දකින්න අවශ්‍ය කරන ධර්ම කරුණු කතා කළා. ඉතින් තව කතා කළා. මේ ටිකම තවත් ආකාරවලින් කතා කරනවා. හැමදාමත් කරන්නේ ඒක. ඒ නිසා හැමදාම අලුත් දේශනාවක් අහන්න ඕන. මේ දේශනාවෙන් හොඳට බඩ පුරවගෙන පරිපූර්ණ මේ දේශනාවල ඇති තත්තු යථාභූත ඥාන දර්ශනව දැකගෙන අප්‍රමාදී වන්න. ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්ස වදකේ වගේ ඔබේ පස්සේ එළවමින් ඉන්නවා. කොයි වෙලාවෙ ඔබ ඒ වදකියෝ විසින් ඔබව නසයිද දන්නේ නැහැ. ඒ නිසා ඔබ සතර අපායට නොවැටෙන සතර අපාය ඉක්ම වූ කෙනෙක් වෙන්න අප්‍රමාදීව කටයුතු කරන්න. අප්‍රමාදේන සම්පාදේත. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේහි පින්වත් දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන්නේ ඒ විදේශගතව සිටින සුදේෂ් ඉද්දවෙල පින්වත් මැතිතුමා විසින්. එතුමාගේ බලාපොරොත්තුව බවට පත්වෙන්නේ BA පත්මිනී අයිරන් කුරේ ඉද්දවල කියන පින්වත් තම මෑණියන් වහන්සේගේ සසර ගමන සුගතිගාමී වීම පිණිස, සසර සැපවත් වීම පිණිස, කල්යාණ මිත්‍ර ඇසුරු ලැබීම පිණිස, ප්‍රාර්ථනීය බොහෝදීන් නිවන් සුව ලැබීම පිණිස එතුමියට මේ පින් අනුමෝදන් වේවා, සසර සැපයක්ම වේවා කියලා අපි පින් අනුමෝදනා කරනවා. ඒ වගේම සුජීවත්ව වාසය කරන ඒ සුදේශිද්දවල මහතාගේ පියාණන් වහන්සේට ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා, නිරෝගී සම්පත් වේවා, දිගාසිර සම්පත් වේවා. එතුමන්ටත් සියලු ආශිර්වාදයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා වාසී ලෝකවාසී හැම දෙනාටමත්, සද්ධර්මයේ ශ්‍රවණය කරන හැම දෙනාටමත් ධර්ම අවබෝධයෙන් සැනසීමටත්, ආයුර ආරෝග්‍ය සපවර්ධනය ඇතිවීමටත් මේ පුණ්‍යානුමෝදන ආශිර්වාද වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ දායකත්වය දැක්වූ සුදේශිද්දවල පින්වත් මැතිතුමාටත් ආයුර ආරෝග්‍ය සපවර්ධනය වේවා, ධර්මඥානය තව තවත් දියුණු පමුණු වේවා, එතුමන්ගේ සත් ප්‍රාර්ථනා බලාපොරොත්තුන් සඵල සිද්ධ වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දෙනාටම සියලු යහපත වේවා. අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්තේ පඤ්ඤාවන්තස්ස හේතුච අතෝ නිබ්බාන සම්පත්තේ හිමිනාතේ සමිඤ්ඤතෝ සුඛී හොතු.